11 විනාඩි 12යි දැන් වෙලාව. එහෙමනම් අපි ලෝකයේ තත්විත්ති විමසා බලීම ආරම්භ කරමු. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සෝදානමින් සිටිනවා. AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී විදිහට සුපුරුදු ලෙසින් මේ විශේෂාංගයට හැමදාමත්ම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඔව් මම මුලින්ම අවධානය යොමු කරන්න කැමති අමල් මේ ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව. මොකද අපිට දැන් ඔස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තොත් එහෙම ඔස්ට්‍රේලියාවෙත් මහමැතිවරණය පිළිබඳව යම් යම් ඉඟිපල් වෙනවා. අද ප්‍රවෘත්ති ප්‍රකාශනෙත් අපි සඳහන් කළා අගමැති මැල්කම් ටර්න්බුල් මහතා මේ ජූලි මාසයේ පිළිබඳව යම් කිසි වූ ඉඟියක් ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා. දැන් අපි ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳවත් ඔය සම්බන්ධයෙන් තොරතුරු කතා බහ කළා. ලෝකයේ බලතුලනයට විශාල බලපෑමක් සිදු කරන මේ ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයේ කුමක් වේවිද කියන ඉඟි සම්බන්ධයෙන් එහිදී අපි ඩෙමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල විශේෂ අවධානයට ලක්වුණු පුද්ගලයන් විදිහට අපි හිලරි ක්ලින්ටන් මහත්මිය ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිබඳවත් කතා බහ කළා. දැන් අපි මේ සතිය වෙනකොට අලුත් ප්‍රවණතා පිළිබඳ අවධානය යොමු කරමු. අමල් මොනවද වාර්තාවන්න?
දිලෘක්ෂි, ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති විදිහට නෙවාඩා ප්‍රාන්තයේ ඒ පළමිනි වටේ ඡන්දය ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට තිබිච්ච ප්‍රාන්ත හතරකින් තුනක්ම ජයග්‍රහණය කළා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් ඒ තුලින් ඔහු තමන්ගේ රිපබ්ලිකන් පක්ෂයෙන් මේ වෙනකොට ඉදිරියටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක සමහර විට කවුරුත් එතරම්ම බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මොකද මේ ඉතාමත්ම ආන්දෝලන ලක් වෙච්ච චරිතයක් ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉතාමත්ම දක්ෂිණාංශික විදිහට අදහස් දක්වපු අපේක්ෂකයෙක්. ඉතින් ඔහු ඉදිරියට පැමිණීම ඇතරම රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වීමේ තැනට පැමිණීමට ඔහු දැන් වෙන්දට වඩා ඉදිරියට ඇවිල්ලා තියෙනවා රිපබ්ලිකන් පක්ෂෙන්. ඒ වගේම ඩෙමොක්‍රටික් පක්ෂය පැත්තෙන් බැලුවොත් හිලරි ක්ලින්ටන් අයත් සවුත් කැරොලයිනා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමෙන් පසුව සෑහෙන දුරකට ඇගේ අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමේ ඒ අපේක්ෂාව දැන් මුදුන්පත් කරගෙන තියෙනවා.
අමල්, එතකොට දැන් අපි ඊළඟට කතා බහ කළා යම් යම් අතුරු චරිත පිළිබඳවත් මේ ජනාධිපතිවරණයේදී හිස ඔසවන. මෙවැනි වූ අතුරු චරිත පිළිබඳව මේ වෙනකොට වාර්තා වෙනවද මේ සතිය වෙනකොට?
ඔව්, මෙතනම මේ පහුගිය සතියේ වෙච්ච විශේෂම දේ තමයි දිලෘක්ෂි, ටෙඩ් බුෂ්, එහෙම නැත්නම් මේ ජෝර්ජ් බුෂ් මීට කලින් හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා. ඔහු ඉතාම මේ තරඟයේදී ඊතරම් ඉදිරියට යන බවක් දක්නට ලැබුණේ නැහැ. ඉතාමත්ම මන්දගාමී අපේක්ෂකෙක් හැටියට තමයි ඔහු පෙනී හිටියේ. මේ වෙනකොට ඔහු රිපබ්ලිකන් පක්ෂයේ ඒ ජනාධිපති අපේක්ෂකත්වයේ තරඟෙන් පහුගිය සතියේ ඉවත් වුණා. එතකොට ඇත්තටම මුලින් 17 දෙනෙක් හිටිය අපේක්ෂකයන් මේ තරඟයට දැන් ඒක 5ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් විශේෂම කාරණා වුණේ ජෙබ් බුෂ් මෙම තරඟයෙන් ඉවත් වීමයි.
ඒ වගේම අමල්, මම කෙටියෙන් අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ වෙනකොට බලයේ සිටින්නේ ඔබාමාගේ පක්ෂය, මේ ඩෙමොක්‍රටික් පක්ෂය. එතකොට ඩෙමොක්‍රටික් පක්ෂයේ මේ වෙනකොට ලෝකයේත් එක්ක ඇති කරගෙන තියෙන ප්‍රවණතා මොනවද ඇමරිකන් රාජ්‍ය විදිහට? එතකොට දැන් මේ ඡන්දයේදී මේක රිපබ්ලිකන් පක්ෂය දක්වා වෙනසක් වුණොතින් ලෝක බලතුලනයට මේක කොයි ආකාරයෙන් බලපාවිද? අපිට මොනවද මේ වෙනකොට තියෙන ප්‍රවණතා හරහා කියන්න පුළුවන් අනාවැකි?
මෙතන ඇත්තටම ඇමරිකාව දිහා බැලුවොත් මේ වෙනකොට මැක්සිකෝවත් එක්ක යම්කිසි විදිහකට චකිතයකින් පසු වෙනවා. කිසියම් විදිහකින් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණොත් ඒක මැක්සිකෝවත් එක්ක තියෙන සම්බන්ධතාවලට යම්කිසි විදිහකට බලපෑමක් ඇතිවන්නට පුළුවන් කියලා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් අපි කියන මැක්සිකෝවත් එක්ක තියෙන සම්බන්ධකම් වලදී ඔහු යෝජනා කරලා තියෙන්නේ මැක්සිකෝවයි ඇමරිකාවයි අතර දේශ සීමාවේ ලොකු තාප්පයක් හදන්නට ඕනයි කියලා. ඉතින් ඇත්තටම අනෙකුත් මැක්සිකෝ පමණක් නෙමෙයි අනෙකුත් රටවලුත් යම් කිසි විදිහකට චකිතයකින් පසු වෙනවා. දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයෙක් බලයට පත් වුණොත් ඇත්තටම අදට වඩා යම් කිසි වෙනසක් මේ ලෝක දේශපාලන බලතුලනේ ඇතිවන්නට පුළුවන් කියලා.
දැන් එහෙමනම් මම අවධානය යොමු කරන්න කැමති මේ සිරියාව සම්බන්ධව. සිරියාව පිළිබඳව විවිධාකාර ස්වරූපෙන් අපි කතා බහ කරනවා. සිරියාවේ අභ්‍යන්තරික දේශපාලන තත්ත්වය පිළිබඳව මේට සති දෙකකට විතර කලින් අපි පුළුල් විග්‍රහයක් කළා. අපගේ වෙබ් අඩවියට ගියොතින් ඔබට ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. අද කාල වේලාව ඉතාමත්ම සීමා සහිත නිසා මම විශේෂිත වූ අවධානයට ලක් කරන කාරණා පිළිබඳව තමයි මතක් කරගෙන යන්නේ. මේ සතිය වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳව ලෝකෙ පුරාම සිරියාවේ සටන් විරාමයක් පිළිබඳව මේ වෙනකොට අපට වාර්තා වෙනවා. මේක සිරියාවේ අභ්‍යන්තරිකව මතුවලා තියෙන දේශපාලනික අර්බුදවලට විශාල සුබදායී ආරංචියක් විදිහට තමයි ලෝකයේ ප්‍රධාන බලවතුන් මේ වෙනකොට කතාබහ වෙමින් පවතින්නේ. මේ පිළිබඳව මුල සිටම කරුණු කාරණා දැනගන්න කැමතියි අමල්.
දිලක්ෂි, මෙතන සිරියාවේ සටන් විරාමයට මූලික වෙන්නේ රුසියාවේ ජනාධිපති ව්ලඩිමීර් පුටින්. ඔහු තමයි මේකේ ඇත්තම මූලිකත්වයේ අරගෙන කටයුතු කරලා තියෙන්නේ. දැනට අපිට දැනගන්න තියෙන විදිහට සෙනසුරාදා උදේ වෙනකොට, ඔස්ට්‍රේලියාවේ සෙනසුරාදා උදේ වෙනකොට වාගේ සිරියාව ඇතුලේ දැනට සිරියාවේ රජයත් සමග සටන් කරන අනෙකුත් සටන්කාමි කණ්ඩායම් එකඟ වෙලා තියෙනවා මේ වෙනකොට ඒ සටන් විරාමයට අනුකූලව කටයුතු කරන්නට. සිරියාවේ රජයත් ඒ වගේම රුසියාවත් ඔවුන් දැනට ඇති කරගෙන යන ඒ ගුවන් ප්‍රහාර ඒවා සම්බන්ධයෙන්ුත් මේ සටන් විරාමයට අනුව කටයුතු කරන්නට තීන්දු කරලා තියෙනවා. නමුත් මෙතන විශේෂයක් වෙන්නේ මේ සටන් විරාමය IS සංවිධානය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ඇත්තටම දැනට සිරියාවේ රජයට විරුද්ධ කොටස් සහ සිරියාවේ රජය සහ සිරියාවේ රජයට පක්ෂව කටයුතු කරන කණ්ඩායම් අතර පමණයි මේ සටන් විරාමය ඇති වෙන්නේ. ඉතින් IS සංවිධානය සම්බන්ධයෙන් නම් ඒ ඔවුන් කරන යුද මෙහෙයුම් ඉදිරියටම යනවායි කියලා තියෙනවා. නමුත් සමස්තයක් හැටියට මේ සටන් විරාමය මේ සති අන්තයේ ඉඳලා ක්‍රියාත්මක කිරීමට ඇමරිකාවත් ඒ වගේම රුසියාවත් බොහොම තදින්ම එකඟතාවය පළ කරලා ඒ පිළිබඳ කටයුතු කිරීමට මේ වෙනකොට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා.
එතකොට අමල්, සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රතිචාරය කොහොමද මේ වෙනකොට? මොකද අපි කලිනුත් කතා බහ කළා බෂාර් අල් අසාද් රුසියාව කියන දෙයට නැඹුරුයි. මොකද රුසියාවෙන් ලැබෙන සහයෝගීත්වය පිළිබඳව කල්පනා කළොත්ින් ඔහුගේ පාලන බලය පවත්වාගෙන යාම සඳහා. එතකොට සිරියානු ජනාධිපතිවරයා මොනවද කියන්නේ මේ ඇමරිකාවේ ප්‍රතිචාරය සම්බන්ධව?
ඇත්තටම දිලුෂ්, සිරියානු ජනාධිපතිවරයා එක අවස්ථාවකදී බොහොම තදින්ම කියලා තියෙනවා මුළු සිරියාවම IS සංවිධානයෙන් සහ අනෙකුත් අන්තවාදී කණ්ඩායම් වලින් මුදා ගැනීමේ අරමුණ තමන් ඉවත් අත් කරලා නැහැ කියලා. ඒ අනුව මේ තමන්ගේ භූමිය නැවත අත්පත් කර ගැනීමේ ඒ යුද මෙහෙයුම ඔහු දිගටම කරනවායි කියලා. නමුත් ඔබ කිව්වා වාගේම රුසියාවේ තියෙන බලපෑම නිසා ඔහුත් මේ අවස්ථාවේදී මේ සටන් විරාමයට අනුකූලතාවය දක්වනවායි කියලා මේ වෙනකොට ප්‍රතිඥාවක් දීලා තියෙනවා.
අපි මේලඟට බ්‍රිතාන්‍යයේ දිහාට හැරෙමු. බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට තවත් විශේෂ කතා බහක් ඇති වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ යුරෝපා සංගමය සමග තවදුරටත් එක්ව කටයුතු කරන රටක් බවට පත් වෙනවාද? එසේත් නැමැතිනම් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවාද? යුරෝපා සංගමයට අයිති නැති වෙනත් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවාද කියන කාරණාව පිළිබඳව විශාල උණුසුම් සංවාද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇති වෙමින් පවතිනවා. බ්‍රිතාන්‍යයේ යුරෝපා කරයේ තියෙන ප්‍රබල රාජ්‍යයක් විදිහට මේ ගන්නා වූ තීන්දුව తీරන දැඩි ලෝක බලතුලනයට දැඩි බලපෑමක් ඇති කරන තීන්දුව තීරණ. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ජූනි මාසේ 23 වෙනිදා වෙනකොට මේ සම්බන්ධව ජනමත විචාරණයක් පවා පවත්වන්නට බ්‍රිතාන්‍යයේ සූදානමක් තියෙනවා කියලා. එතකොට බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාගේ ප්‍රතිචාරය කොහොමද? මේ වෙනකොට පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව තියෙන මතවාද මොනවද? ජනතාව පැත්තෙන් ගත්තහම මොනවද තියෙන කතා බහ කියලා අපි දැනගන්න කැමතියි අමල් තොරතුරු.
දිලක්ෂි, මෙතන බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් ඇත්තටම ඉතාමත්ම තීරණාත්මක දෙයක් බවට පත් වෙලා තියෙනවා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුද නැද්ද කියන කාරණාව. ඇත්තටම ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යතුමා යම්කිසි උත්සාහයක් ගත්ත පහුගිය සතියේදී යුරෝපා සංගමයත් එක්ක සාකච්ඡා කරලා බ්‍රිතාන්‍යයට විශේෂ වරප්‍රසාද ප්‍රමාණයක් යුරෝපා සංගමෙන් ලබා ගැනීමට. ඉතින් ඔහු ප්‍රකාශ කළා ඔහුට හැකි වුණාය කියලා. යුරෝපා සංගමයත් තුළ කටයුතු කිරීමේදී බ්‍රිතාන්‍යයේ ස්වෛරීත්වය ඒ වගේම ස්වාධීනත්වය විදේශ ප්‍රතිපත්තිය යන කාරණාවලදී බ්‍රිතාන්‍යයට තනියම කටයුතු කිරීමේ ඒ හැකියාව ලබා ගනිමින් ඒසේ පවත්වා ගන්න අතරතුරේදීම යුරෝපා සංගමේ සමාජිකත්වය දිගටම පවත්වාගෙන යෑමේ ඒ කටයුත්ත ඔහු සාර්ථකව කරගත්තයි කියලා ඔහු ප්‍රකාශයට පත් කරා. නමුත් මේ වෙනකොට ඔහුගේ කැබිනට්ටුව තුළින්ම ඒ වගේම ඔහුගේ පක්ෂය තුළින් ඔහුට මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුවෙලා තියෙනවා. ඉතින් මේ ජූනි මාසයේ තියන්න තියෙන ජනමත විචාරණය සම්බන්ධයෙන් රට ඇත්තටම ඉතාමත්ම බෙදිලා තියෙනවා. යුරෝපා සංගමයේ සමග සිටිය යුතුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇතරම ඔහුට ඩේවිඩ් කැමරන්ට ප්‍රබල ප්‍රතිවිරෝධයක් මෙතන මතුවෙලා තියෙනවා. ලන්ඩන් නුවර පුරපතිවරයාගෙන් ඒ කියන්නේ බොරිස් ජොන්සන් ඔහු ඉදිරියට ඇවිල්ලා කියලා තියෙනවා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් විය යුතුයි කියලා. ඉතින් මේ ප්‍රබල චරිතයක් මේ විදියට ඇවිල්ලා යුරෝපා සංගමෙන් ඉවත් වෙන්නට ඕනේ කියලා ඒ ජනමත විචාරණයේදී ඒ කාරණාව සම්බන්ධයෙන් ඩේවිඩ් කැමරන්ට විරුද්ධව කටයුතු කිරීමටත් ඔහු මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ නිසා ඇතරම යුරෝපා සංගමේ බ්‍රිතාන්‍ය සමාජිකත්වය ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් වෙලා බ්‍රිතාන්‍ය ආර්ථිකයටත් මේ වෙනකොටත් ඒක ලොකු බලපෑමක් බවට පත් වෙලා තියෙනවා.
අමල්, එතකොට ඔබ සඳහන් කළ අර ලන්ඩන් පුරපතිවරයා මේ බොරිස් ජොන්සන්ගේ විශාල විරෝධයක් තියෙනවා කියලා. එතකොට මේ බොරිස් ජොන්සන් මේ වගේ විශාල විරෝධත්වයක් ඇති කරන්නටත් ඔහු වට විශාල බලවේගයක් තියෙනට ඕනේ. මොකක්ද දේ සම්බන්ධයෙන් අපිට වර්තාවන්නේ?
ඇත්තටම ඔහු ප්‍රකාශ කරන මතය සම්බන්ධයෙන් ඔහුට තමන්ගේ පක්ෂය තුළ ලොකු සහයක් ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක ඩේවිඩ් කැමරන්ගේ නායකත්වයට අභියෝගයක් කරන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. ඉතින් සමහරු විශ්වාස කරනවා මේ යුරෝපා සංගමයේ සමාජිකත්වය තබාගත යුතුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් කොතරම් බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට බෙදිලා තියෙනවද කියන එක සමහර විට රටේ අග්‍රාමාත්‍යවරයා වෙනස් වීම දක්වා මේ කාරණාව ප්‍රවර්ධනය වෙන්නට පුළුවන් කියලා.
අපි ඊළඟට තවත් සෝචනීය ප්‍රවෘත්තියක් පිළිබඳව තත්විති දැනගන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඔබට මතක ඇති ගුවන් යාන අනතුරු පිළිබඳව අපි විටින් විට කතා බහ කළා. දැන් පසුගිය සතියේදී අපිට වාර්තා වුණා, අතර මේ සතියේදී අපිට වාර්තා වුණේ මේ බදාදා නේපාලයේ සිදුවුණු ගුවන් අනතුරකින් පුද්ගලයන් 23කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියයි කියලා. මේ ගුවන් අනතුරත් සමගින්ම නැවත වතාවක් ගුවන් අනතුරු පිළිබඳව වන භීතිය සමස්ත ලෝකයා පුරාම පැතිරී ගියා. මා කැමැති අමල් මේ ගුවන් යාන අනතුරේට හේතුව එතකොට එයින් පසු අපිට මේ වෙනකොට වාර්තා වන තොරතුරු පිළිබඳව දැනගන්න.
දිරක්ෂර ඔබ කිව්වා වගේම මේ ගුවන් යාන අනතුරත් එක්කම ඇත්තටම නැවතත් ලෝක අවධානය යමුනා ගුවන් ගමන් වල තියෙන ඒ විශ්වාසනීයත්වය, ඒ වගේ තියෙන ඒ ආරක්ෂක පියවර සම්බන්ධයෙන් මෙතන මේ ගුවන් යානය ඇත්තටම ඉතාමත්ම අලුත් මෑතකදී නිෂ්පාදනය කරපු කුඩා ගුවන් යානයක්. ඉතින් ඒ ගුවන් යානය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් මතුවෙලා තිබුණේ නැහැ. මේ යානයේ ගමන් ගත සියලුම මගින් 23 දෙනාම කාර්ය මණ්ඩලය ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙන්නේ. ඉතින් මේ පිළිබඳ විවිධ අදහස් මතුවෙලා තියෙනවා. මොකද මෙතරම් අලුත් ගුවන් යානයක් කොහොමද මේ විදිහට අනතුරට පත් වුණේ කියලා. ඉතින් දැනට දැනගන්න තියෙන විදිහට එතන ඒ ගුවන් යානය ගුවන් ගත වෙලා තිබිච්ච ප්‍රදේශයේ විශේෂයෙන්ම බලාපොරොත්තු නොවන විදිහට දේශගුණය එකපාර්ට වෙනස් වීම නිසා යම් කිසි විදිහකට මේ ගුවන් යානයේ කුඩා ගුවන් යානයේ පාලනය කර ගැනීමට නොහැකි වුණයි කියන වාර්තා වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම නේපාලේ මෙවැනි කුඩා ගුවන් යානාවලින් තමයි හුඟක් නගර සම්බන්ධ කරලා තියෙන්නේ. මොකද ප්‍රධාන මාර්ග එතරම් නැති නිසා. ඉතින් මේ වෙනකොට අපිට තවමත් ඒ පරීක්ෂණ පැවැත්වෙමින් තියෙනවා. නමුත් දැනට විශ්වාස කරනවා යම් කිසි විදිහකට ඒ නොහිතපු විදිහට ඒ දේශපාලන විපර්යාසයක් වෙච්ච නිසා කොතරම් පළපුරුදු නියමයක් මේ ගුවන් යානය අරගෙන ගියත් අවාසනාවන්ත විදියකට මේ කන්දකට මේක කඩා වැටුණයි කියන්නේ.
ඔව්, ඒ දේශගුණික විපර්යාසයක් සිදුවීම නිසා ඇති වුණු ඒ ගුවන් යාන අනතුරෙන් අපිට වාර්තා වෙනවා දමල් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව යම් කිසි උතරතුරු හෝ නැත්නම් අසල්වාසී රටවල් වල පුද්ගලයන් විපතට පත් වුණා කියලා.
දිරක්ෂි, මෙතන බහුතරයක් ඉඳලා තියෙන නේපාල් ජාතිකයන් කියලා වාර්තා වෙන්නේ. විදේශිකයන් දෙදෙනෙක් විතර, ඒ කියන්නේ චීන ජාතිකයෙක් සහ කුවේට් ජාතිකයෙක් හැරෙන්නට අනෙකුත් සියලුම මගින් නේපාල් ජාතිකයන් හැදෙට තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. මේ 23 දෙනා අතර කුඩා දරුවෙකුත් හිටියා, නේපාල් ජාතික දරුවෙකුත් හිටියයි කියලා වාර්තා වෙනවා.
මම ඊළඟට අවධානය යොමු කරන්න කැමතියි තවත් මේ ආහාර පාන වර්ගයක් සම්බන්ධයෙන් නැති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයක් පිළිබඳව. ඔබට මතක ඇති අපි මේ විශේෂාංගයේ යටතේම කතා බහ කළා මැගි නූඩ්ල්ස් සම්බන්ධව ඇති වෙලා තියෙන අර්බුදය. ලෝකයේම විශාල අවධානයට ලක් වුණා මැගි නූඩ්ල්ස් නිෂ්පාදනවල ඊයම් එහෙමත් නැත්නම් ලෙඩ් කියන මේ මූලද්‍රව්‍ය රැඳී තිබීම නිසා ඒක ශරීරයට විෂ සහිතයි ආහාරයට ගත්තොත් කියලා තොග පිටින් මැගි නූඩ්ල්ස් විනාශයට පත් කරනවා අන්තර්ජාලය හරහා ඔබ දකින්නට ඇති. ඒ සම්බන්ධවත් අපි කතා බහ කළා. දැන් අපිට ආරංචි වෙනවා මේ මාස් චොක්ලට් සම්බන්ධව. මේ වෙනකොට තවත් විශේෂිත වූ සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් අරගෙන තියෙනවා කියලා, යම් කිසි වූ ද්‍රව්‍යයක් මේකට ඇතුළත් වෙලා තියෙනවා කියලා දැනගෙන මම කැමති අමල් මේ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු වලින් මාද සාකච්ඡාව අවසන් කරන්න.
දිලුක්ෂි, මේ ස්නිකර් බාර් එකක් ඇතුලේ ඇත්තටම ප්ලාස්ටික් කෑල්ලක් තිබුණයි කියන ඒ ප්‍රශ්නය අනුව තමයි මේ වෙනකොට රටවල් 55ක මාස් සමාගම විසින් නිෂ්පාදනය කරන ඒ චොක්ලට් වර්ග ටොෆීස් වගේ ಜಾති මේ වෙනකොට නැවත කැඳවලා තියෙන්නේ. මෙතන ශ්‍රී ලංකාවටත් මේක බලපාවයි කියලා වාර්තා වෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ ජනවාරි මාසේ. නමුත් මේක බලධාරීන්ට නෙදර්ලන්තයේ මාස් ඒ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන වලට තමයි මේක බලපාලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඒ බලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ ප්ලාස්ටික් තමන් නිෂ්පාදන ඒ ක්‍රියාදාමයේදී යම් කිසි ප්ලාස්ටික් කොටසක් මේ චොක්ලට් වලට එකතු වෙන්නට ඇති කියන සැකය මත තමයි මේ වෙනකොට මේ විදියට මේ තමන්ගේ නිෂ්පාදන කඩසාප්පු වලින් නැවත කැඳවලා තියෙන්නේ. ඉතින් මේක අපිට පාරිභෝගිකයන් හැටියට බලන්න තියෙන්නේ. මාස් සමාගම ප්‍රකාශ කරන්නේ කල්ලිකුත් වෙන දවස ජූනි 2016 ජූනි 19 සහ ජනවාරි මාසයේ 2017 ජනවාරි 8 කියන කාල පරාසය තුල කල්ලිකුත් වෙන නිෂ්පාදන පමණයි මේ විදිහට අවදානමට ලක් වෙලා තියෙන්නේ. ඉතින් එවැනි නිෂ්පාදන තමයි මේ වෙනකොට සුපර් මාකට් වලින් අනිකුත් කඩවලින් නැවත කැඳවලා තියෙන්නේ. ඒක ශ්‍රී ලංකාවටත් බලපෑවයි කියලා මේ වෙනකොට වාර්තා වෙනවා.
ඕස්ට්‍රේලියාවටත් බලපානවා කියලා ආරංචි වෙනවා තමයි.
අතරම ඕස්ට්‍රේලියාව සඳහන් වෙලා නැහැ. නමුත් මේක ඒ පැත්තට ඒ භූගෝලීය වශයෙන් බලපුවාම වියට්නාමයට මේකේ බලපෑමක් තියෙනවයි කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් මේක ඇත්තටම නෙදර්ලන්තයේ නිෂ්පාදිත මාස් චොක්ලට් නිසා ඔස්ට්‍රේලියාවට බලපෑ බවක් පේන්නේ නැහැ. මොකද වැඩිපුරම ඔස්ට්‍රේලියාවේ අලෙවි කරන්නේ ඔස්ට්‍රේලියාව නැත්තම් ඒ අවසර රටවල් වල නිෂ්පාදිත දේවල් නිසා.
හොඳයි අමල්, එහෙමනම් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් ලෝකයේ අලුත්ම තතුවිත්ති පිළිබඳව කතා බහ කරන්නට සම්බන්ධ වීම පිළිබඳව. අපි ලබන සතියේ සිකුරාදා හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.